Honorable Ashoka Priyanta, you have 7 minutes. Order, please. Honorable Member Ajit Rajapaksha to the chair.
මේ උත්තරීතර සභාවේ මූල ආසනයේ අවස්ථාව ලබා දීපු අපේ ගරුකතා නායකතුමාටත් ඒ වගේම මගේ දේශපාලන ගුරුවරයා වෙච්ච මහින්ද රාජපක්ෂ අපේ අගමැතිතුමාට ඉතාමත් ගෞරවයෙන් සිහි කරමින් මේ අවස්ථාවේ කතාව ආරම්භ කිරීම සඳහා අපේ අශෝක ප්‍රියන්ත ගරු අමාත්‍යතුමාට ගෞරවයෙන් ආරාධනා
කරනවා. බොහොමත්ම ස්තුතියි මූල ආසනයේ ගරු මන්ත්‍රීතුමනි, ඔබතුමාට මගේත් සුභාශිෂ්ඨන එකතු කරමින් මේ උත්තරීතර පාර්ලිමේන්තුව තුළ මමත් දෙවතාවක් මන්ත්‍රීවරයෙක් විදිහට පත්වෙන මේ 9 වෙනි පාර්ලිමේන්තුව තුළ දෙවැනි දවසේ මටත් රජයේ බදු විධිවිධාන විශේෂ අනත විවාදයට ගන්න අවස්ථාවේදී ඒට සම්බන්ධ වෙන්න අවස්ථාවක් ලැබීම පිළිබඳව සතුටු වෙනවා. විශේෂයෙන්ම ඉතිහාසයේ ඉඳලම මේ බදු ක්‍රමයේ මත තමයි ලෝකයේ ශිෂ්ටාචාර නිර්මාණ වෙලා තියෙන්නේ. වැඩවස්සෙන් යුගෙන් පටන්ගත්තු මානව ශිෂ්ටාචාරයේ ඊට එහා ගිය ගල් යුගයට ගියත් ඒ ජීවත් වුණු ගල් යුගයේ ශිෂ්ටාචාරය ගත්තත් ඒ ශක්තිමත් එහෙම නැත්නම් නායකත්වයේ වාරගත්තු ඒ පාලකයා එහෙම නැත්නම් නායකයා යම් විදිහකට ඒ ගෝත්‍රී නැත්නම් ඒ ජන සංවිධාන වලින් බදු මුදල් එකතු කරලා ඒ බදු මුදල් රජයේ නැත්නම් ඒ ප්‍රදේශයේ නැත්නම් ඒ කණ්ඩායම පාලනය කරන්නට හරියාකාරව වියදම් කරලා ගෙනාපු ශිෂ්ටාචාරය තමයි අද දින දියුණු මානවයා දක්වාම ඇවිල්ලා තියෙන්නේ. නිසා අපි දැන් බදු මුදල් යම් යම් අවස්ථාවට වැඩි අඩු වෙද්දී එහි සංසන්දනාත්මක විවේචන එකතු කරන පාර්ලිමේන්තුව තුළ අපට හිතන්න කාලයක් ඇවිල්ලා තියෙනවා. ගරු මූලාසනයේ මන්ත්‍රීතුමනි, අපට හිතන්න කාලයක් ඇවිල්ලා තියෙනවා. අපි කැමැත්තෙන් මෙරට පාලනය කරන්න නැත්නම් මෙරට පවත්වගෙන යන්න කැමැත්තෙන් බදු ගෙවන්න ඕනයි කියන යුගය ඇවිල්ලා තියෙනවා. සමන් හිතන්නේ ඒකට සමහර අය මං එක එකඟ වෙන්න පුළුවන්, එකඟ නොවෙන්න පුළුවන්. ඕනනම් අපිට පූර්වාදර්ශයක් සපයන්නත් පුළුවන්. පාර්ලිමේන්තුවේ 9 වෙනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 225 දෙනාම අපේ බදු ගෙවන ආදර්ශමත් මන්ත්‍රීවරු කණ්ඩායමක් බවට පත් වෙන්නට මං හිතන්නේ. දැනටත් මෙහි ඉන්න බොහෝ ව්‍යාපාරික අපේ මන්ත්‍රීවරු ඇමතිවරු බදු ගෙවනවා. නමුත් අපිට කැමැත්තෙන් බදු ගෙවන රටක් නිර්මාණය කරන්න පාර්ලිමේන්තුව තුළ අපට යෝජනාවක් ගේන්න පුළුවන්, පූර්වාදර්ශයක් සපයන්න. මොකද මට මතකයි අපිට 8 වෙනි පාර්ලිමේන්තුවේ හම් වෙන අවස්ථාවක් නෝර්වේ රාජ්‍යයේ සංචාරයකට අපට හොඳ අත්දැකීම් මෙහි ලබා ගන්නට පුළුවන්කම ලැබෙනවා. නෝර්වේ රාජ්‍යයේ එදා සංචාරය කරන අවස්ථාවේදී ඒ රටේ ජනතාව බොහොම සතුටින් ඒ වගේම බොහොම නිර්මාණශීලීව ඒ වගේම ඒ රට දියුණු කරන්න බොහොම සුහදත්වයෙන් පක්ෂභේදකින් තොරව ඒ මන්ත්‍රීවරු අපිට මුණ ගැහුණා. නිසා ඒ රට ලස්සනට තියෙද්දි ඒ රටේ මිනිස්සුන්ගේ අවශ්‍යතාවයන් සැපිරෙද්දි මිනිස්සුන්ට ජීවත් වෙන්න පුළුවන් රාජ්‍යයක් නිර්මාණය වෙද්දී මිනිස්සු කැමැත්තෙන් මෙවිල්ලා බදු ගෙවන රටක් බවට එහි කතා කරනවා අපිට දැනගන්න ලැබුණා. නිසා මං හිතන්නේ අද සාමාන්‍ය අධ්‍යාපනයේ හදාරන දරුවා ඉන් උසස් අධ්‍යාපනයට ගිහිල්ලා ඉන්නතරව විශ්වවිද්‍යාල අධ්‍යාපනයට ගියාට පස්සේ විශ්වවිද්‍යාලයේ උපාධිය අරගෙන ඇවිල්ලා අර අපි මෑත කාලේ නැත්තම් මීට පෙරත් හැමදාමත් මේ රටේ දශක කීපයක් තිමුණු වගේ බලන් ඉන්නවා රුපියල් 26 10 නැත්තම් කුමන හෝ වේතනයක් මත රජයේ රස්සාවකට සම්බන්ධ වෙති. ඒක තමයි ඔහුගේ අරමුණ, ඉලක්කය නැත්තම් දැක්ම. මං කියන්නේ අධ්‍යාපනයේ තුල ඉඳලම අපිට වෙනස්කම් ඇති කරන්න කාලය ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ හොයාගෙන ගිහිල්ලා නිර්මාණශීලීව උපයලා කැමැත්තෙන් මේ මව්බිම වෙනුවෙන් යම්කිසි බදු මුදලක් ගෙවන්න පුළුවන් ආකාරයේ මානවයාගේ ආකල්ප දියුණු කරන්න කාලය ඇවිල්ලා තියෙනවා. නැත්තම් අපට තවත් දශක ගණනාවක් ඉස්සරහට යන්න යන්න ගිහිල්ලා අපි මේ පාර්ලිමේන්තුව තුළ ඉඳගන්න අපිටත් මං හිතන්නේ අදටත් වඩා ඉදිරි කාලය තුළ මිනිස්සු සාප කරන යුගයක් එනවා. එනිසා ගරු මූලාසනයේ මන්ත්‍රීතුමනි, අපිට එවැනි රටක් නිර්මාණය කරන්නට පුළුවන් ආණ්ඩුවක් ලැබිලා තියෙනවා, විශේෂයෙන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා.
ඔබටලා විනාඩි දෙකක් හම්බ වෙන මැතිතුමනි.
මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇතුළු කැබිනට් මණ්ඩලයට නිසා දේශීය ආර්ථිකය දියුණු කරන්නට ඕනක් යැයි අපි හිතන්නේ. මේ නිසා මේ සභාව තුළ අපේ කෘෂිකර්ම රාජ්‍ය ඇමතිතුමත් ඉන්න නිසා කෘෂිකර්මාන්තයේ ඒ වගේම දේශීය කර්මාන්තයේ අලලා මිනිස්සාගේ අවශ්‍යතාවයන්, විශේෂයෙන් මූලික අවශ්‍යතාවයන් ආහාර සහ ඇඳුම් පැළඳුම් අප රට තුළ නිෂ්පාදනය කරගෙන නිසා පිට රටවල් වලින් අපිට එන ඒවට බදු වැඩි වැඩියෙන් අය කරන ක්‍රමය ඇදිලා අපි ඒ වගේම විපක්ෂයේ මන්ත්‍රීවරු නගපු ආකාරයකට අර ඇති අයගෙන් බදු ගන්නවයි කියලා මුවාවෙන් නැති අයගෙන් තමයි බදු ගන්න කියන කාරණාව කිව්වා. ඒ නිසා ඇත්තටම මේ රටේ ව්‍යාපාර කරලා ඒ ව්‍යාපාර වලින් වරප්‍රසාද භුක්ති විඳලා ඒ වරප්‍රසාද රජයේ වැඩිම කොටස ගන්න ඒ ධනවතුන් ප්‍රබලයන්ගෙන් යම්කිසි ඉහළ මට්ටමේ බදු මුදලක් අරගෙන මේ රට පාලනය කරන සාමාන්‍ය ජනතාවත් වැඩි ආදායම් ලාභී මැදි ආදායම් ලාභී ජනතාවටත් සමසේ ජීවත් වෙන්න පුළුවන් රටක් නිර්මාණය කරන කාලය ඇවිල්ලා තියෙනවා. නිසා සංඛ්‍යාලේඛන දත්ත කෙසේ ගණන්ලා පෙන්නුවත් මිනිස්සු දරිද්‍රතාවයෙන් පෙළෙන තැන් අපි දැකලා තියෙනවා. කුසට ආහාර අඩුවෙන් ගන්න තැන්, ඒ වගේම තමන්ට අවශ්‍ය පෝෂිත ආහාර වෙල ගන්න නොහැකි වෙච්ච මිනිස්සු අපිට හම්බ වෙලා තියෙනවා. ඒ නිසා ඒ කොයි වකවානුවද, කුමන ආණ්ඩුවද, කුමන කාල පරිච්ඡේදයද කියන එක තවත් අපි මේ වකවානුව තුළ වෙන්වෙන් කරලා ඒකට විවේචන එල්ල කරමින්, එහෙම නැත්නම් ඒ වෙනුවෙන් වගකීයුත්තන්ට චෝදනා පත්‍ර ලියමින් ඉන්න වට වඩා ඒක පසකින් තියලා අධ්‍යාපන ශාස්ත්‍රයේදීලා ප්‍රථමයෙන්ම අපිට ප්‍රාථමික අධ්‍යාපනයේ ඉඳලම මිනිස්සු හිතලා මේ රටට ආදරේ
කරමින්
මේ රටට මට අවසන් කරන්න අවස්ථාව දෙන්න, මේ රටට ආදරේ කරමින් මේ රටට බදු ගෙවන මිනිහෙක් බවට පත් කරන්නට අවස්ථාව දෙන්න උනා. මොකද ඉන්දියාවේ මට මතකයි එක්තරා සංචාරයකට ගිය අපේ එක් වියතෙකුට හම් වෙනවා පුංචි දරුවෝ කණ්ඩායමක්. ඒ දරුවන්ගෙන් ප්‍රශ්නයක් අහනවා, ඔබ කැමති කවුද වෙන්න කියලා. ඔවුන් අත් උස්සලා එක හණින් කියනවා, අපි කැමති ඉන්දියානුවෙක් වෙන්න කියලා. නිසා ශ්‍රී ලාංකිකයෙක් විදිහට අපි ශ්‍රී ලාංකිකයෙක් වෙන්න විශ්වවිද්‍යාලයේ ගිය දරුවෙක්ගෙන් අතක් උස්සලා අහගන්නත් අමාරු, එහෙම නැත්නම් අහිමි කාලයක් තියෙන නිසා අපි ශ්‍රී ලාංකිකයෝ විදිහට මෙරටේ අනන්‍යතාවයක් ඇති දේශීය ආර්ථිකයක් මත පදනම් වෙච්ච කැමැත්තෙන් බදු ගෙවන ජාතියක් බවට පත් වෙන්නට අවස්ථාව මේ පාර්ලිමේන්තු අවසන් වෙද්දීවත් ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරමින් මට වැඩියෙන් විනාඩියක් ලබා දුන්නු අලුත් මූලාසනයේ මන්ත්‍රීතුමනි, ඔබතුමාට ස්තුතිවන්ත වෙමින් මා නිහඬ වෙනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. මීළඟට අපේ චමින්ද විරේසිරි ගරු මන්ත්‍රීතුමා, ඔබතුමාට ලැබෙන කාලය විනාඩි 6ක කාලයක් ලැබෙන.
ස්තුතියි මූලාසනයේ ගරු මන්ත්‍රීතුමනි. මම සතුටු වෙනවා මගේ මිත්‍රයාගේ කතාවෙන් පස්සේ කතා කරන්න ලැබීම පිළිබඳව. අශෝක ප්‍රියන්ත මන්ත්‍රීතුමා කියන්නේ ඕනෑම ක්‍රීඩා පිටියක ඕනෑ විදිහට හයේ පවරල් ගන්න පුළුවන් දක්ෂයෙක්. සා එතුමා ඒ කතාවෙන් පස්සේ ගරු මූලාසනයේ මන්ත්‍රීතුමනි, අද අපේ ආණ්ඩුවේ පැත්තේ ආණ්ඩුවේ ජයග්‍රහණය ලබා ගැනීම වෙනුවෙන් තමන්ගේ මැතිවරණ වැඩපිළිවෙළ කියපු දේවල් කරගන්න බැරුව ඉදා මැතිවරණ කාලය තුළ හොරු ඉන්නවා, හොරු අල්ලනවා, ඒ හොරුත් වැඩපිළි කරනවා කියනවා කියන කාරණේ කියනවා වගේම අදත් මේ පාර්ලිමේන්තුව තුළ ඇවිල්ලා ජනතාවගේ දීපු පොරොන්දු පැත්ත කර දාලා පෞගිය කාල වකවානුව තුළ කරපු සිදුවීම් හොරකම් කියන කාරණේ කියනවා ඇරෙන්න වෙන කාරණයක් අපිට පේන්නේ නැහැ. වගේම අපේ විපක්ෂයේ ප්‍රධාන මතු කිරීම ඒකාබද්ධ අරමුදලෙන් මුදල් වියදම් කිරීමේදී විශේෂයෙන්ම ඒ සඳහා ගත යුතු ක්‍රියාමාර්ග කෙසේද කියන කාරණය අපි පෙන්වා දෙලා තිබෙනවා. මේ වෙනකොටවත් කිසිම ඇමතිවරයෙක්, වගකියතු අමාත්‍යවරයෙක් ආණ්ඩුවේ එය නීතියානුකූල භාවයේ කෙසේද කියන කාරණය පෙන්වා දුන්නේ නැහැ. මුලසනේ මන්ත්‍රීතුමනි, අපි දන්නවා වොරන්ට් එකක් නැතුව විශේෂයෙන්ම මුදල් අමාත්‍යවරයාට වියදම් කරන්න බෑ. ඒ වගේම මුලසනේ මන්ත්‍රීතුමා අවධානය යොමු කරන ස්ථාවර නියෝග 130/131 යටතේ මෙතුමාලා කියනවා නම් කොරෝනා ව්‍යසනයේත් එක්ක වියදම් කිරීමට දැරීම සඳහා යම් යම් ඒකාබද්ධ අරමුදල සුදු විවිධ මුදල් වියදම් කරයි කියලා, ඒ පිළිබඳව අපිට ගැටලුවක් නැහැ. හැබැයි ඒ වියදම් කිරීම නැවත පියවා ගැනීම සඳහා, ඒවා අනුමත කර ගැනීම සඳහා විශේෂයෙන් රාජ්‍ය ගිණුම්කාරක සභාවට මේවා ඉදිරිපත් කරලා මේ අධ්‍යයන ලේඛනයක් යටතේ නැවත පාර්ලිමේන්තුවේ කාර්යක සභාව තුළ අනුමත කරගෙන ඒවා නීත්‍යානුකූල කරගැනීමේ ක්‍රමවේදයන් මේ රටේ උත්තරීතර පාර්ලිමේන්තුව තුළ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ ක්‍රියාත්මක වෙනවා. ඒවා ක්‍රියාත්මක නොවනවා කියන වැඩපිළිවෙල තමයි අපිට මේ නීති සම්පාදනය කරන මේ උත්තරීතර පාර්ලිමේන්තුව තුළ පෙන්වා දෙන්න අවස්ථාවක් කියන මුලසනි මන්ත්‍රී. හැබැයි වැඩක් වෙන්නේ නැහැ. මේ පනත් මේ ස්ථාවර නියෝග මේවා කුණු කූඩේට දාලා තමයි මෙයාලා කටයුතු කරන්නේ. දැන් අද උදේ සභානායකතුමා කියනවා මන්ත්‍රීවරයා දිවුරුම් දෙන එක පිළිබඳව මුඛ්‍යතාව ඒක පිළිබඳව අපිට විවාදයක් නැහැ ගරුමුණසනේ මන්ත්‍රීතුමනි. හැබැයි මේ ස්ථාවර නියෝග 21 යටතේ සභාවට පිටස්තරයක් නිර්මාණය වෙලා තියෙනවා. මේ යම් යම් නීතියානු කටයුතු තුළ ඒ පිටස්තරභාවයේ පුද්ගලයාට ඒ සභාව තුළ දිවුරුම් දිය හැකිද නැද්ද කියන ඒ පණිවිඩය පිළිබඳව කතානායකවරයාට ඒ නීත්‍යානුකූල ස්වභාවය පිළිබඳව විමසන්නවත් අවස්ථාවක් නොදීම පිළිබඳව අපි මේ උගත් බුද්ධිමත් ජ්‍යෙෂ්ඨ ශ්‍රේෂ්ඨ කියන ඒ මෙති ඇමතුරන් පිළිබඳව අපි කනගාටු වෙන මුලසනේ කරු මන්ත්‍රීතුමනි. සෝ අපි අහන්නේ ඒකයි. දැන් බීඑල් පිරිස් කරු ඇමතුමා එතුමා විශේෂයෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89 වී යටතේ එදා සරත් පොන්සේකා ඇමතිවරයාට එතුමාගේ මන්ත්‍රීවරයා අහිමි වෙන්නේ දණ්ඩ නීති සංග්‍රහයේ දනුවම ලැබුණායි කියන සැනින් එතුමා මන්ත්‍රීවරයාගේ ආසනය අහිමි වෙනවායි කියන කාරණේ කිව් සැනින් අපි විශ්වාස කරනවා ගරුමුණසනේ මන්ත්‍රීතුමනි නීත්‍යානුකූලව ඒ මන්ත්‍රීවරයාගේ සහ ඒ මන්ත්‍රීවරයාගේ ආසනය අහිමි වීම තුළ ඔහු මේ උත්තරීතර සභාවට ඒ සභාවේ පිටස්තරයක් හැටිය නිසා තමයි විපක්ෂයේ හැටියට ස්ථාවර නියෝග 21 යටතේ පෙන්වා දෙන්න උත්සාහ කරේ නීතිවේදියෙක් කියාවක් ගරු කතානායකවරයා ඉතිහාසයට කළු පැල්ලමක් ඇති වෙන්න මේ රටේ මේ මුඛ්‍ය ලියවිල්ලට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පාර්ලිමේන්තුව පිටපාල කටයුතු කරනවා. හැබැයි අද රටේ එක නීතිය හැදිලා ඉවරයි. මේ රටේ එක නීතිය හැදිලා ඉවරයි ගරු මුලසනේ මන්ත්‍රීතුමනි.
ගරු මන්ත්‍රීතුමනි ඔබතුමාට විනාඩි දෙකක් කාලයක් ලැබෙනවා.
මම විනාඩි 3ක් තියෙනවා මුලසනේ මන්ත්‍රීතුමනි මාත් මේක දාගෙන කතා කරා.
4:05
මම දන්නවා ඔතන මුලසනේ ඉන්නකොට පොඩ අපිටත් වැරදෙනවා.
නෑ 4:05
මම මගේ මේ
4:05
මගේ වෙලාව මට විනාඩි 3ක් තියෙනවා තමයි. හා ඉෂා මුලසනේ මන්ත්‍රීතුමනි ආරම්භක මන්ත්‍රීවරයෙක් හැටියට අපි ඔබට සුබපදනවා. සෝ අපි අද දකිනවා මේ 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 පාලිවේතු සම්ප්‍රදාය එක්තරා කණ්ඩායමකට පුද්ගලයන්ට ඔබින විදියට යන නිසා අප අලුත් මන්ත්‍රීවරයෙක් එසේ යන්න එපයි කියන කාරණේ මතක් කරලා ඒ වගේම ගලු මුලසනේ මන්ත්‍රී දැන් මේ ඒකාබද්ධ අරමුදලට මුදල් එකතු කිරීම සඳහා රටේ තිබෙන ජනතාවගේ බදු එකතු කිරීම පිළිබඳව අපි විරුද්ධතාව ඕනෑම ආණ්ඩුවක් එක කරන්න ඕනේ. ඒක ඔය මොන දේ කිව්වත් මොන සුරංගනා කතා කළත් අවසානයේ පුංචි මිනිහාගේ බඩට ගහන බව අපි දන්නවා. මීට වඩා සුරංගනා කතා කියලා ඇවිල්ලා 2015 කලින් කරපු විජ්ජුම්බර මේ රටේ ජනතාවට අලුතෙන් කියන්න දෙයක් නැහැ. සෝ අපි මේ ආණ්ඩුවෙන් ඉල්ලන දේ මේ ඉන්ධන සහන ටික දෙන්න, අත්‍යවශ්‍ය වාහන මිල ටික අඩු කරන්න. අපි එදා දිනසීය ආණ්ඩුවක් ඇවිල්ලා ඔය කවුරු කැමර ගැහුවත් විවේචනය කරත් හිටපු ජනාධිපතිතුමා ඉන්නෝ අපි මහා විශාල සහන ගොඩක් එදා මහා ආර්ථික දැවෙන ප්‍රශ්න තියෙද්දි ණය ගවා ගන්න තිබෙද්දි අපි මේ රටේ ජනතාවට දුන්නා පොරොන්දු හැටිය. ඒ ජනවරම ඉල්ලලා ජනතාවට දෙනවා කිව්ව පොරොන්දු ඒ දිනසීය තුල ආණ්ඩුව තුල අපි දීලා අපේ රටේ ජනතාවට කටයුතු කරගෙන ඉන්න කාරණේ අපි තාප් සතුටින් කියන්නේ මුනුසනේ ගරු මුතුන් කොහොමද මේ ආණ්ඩුව ඒ දෙන සහන ඒ සහන වෙනුවට මහා අලුත් ව්‍යවස්ථාවක් ගේන්න සංශෝධනයක් ගෙනල්ලා අර පරණ තිබිච්ච බලය අරගෙන ඒ තුළින් තවත් වියදම් පිරවැයන් දරන්න පුළුවන් අමාත්‍ය මණ්ඩල නිර්මාණය කිරීම සඳහා වපසරේ හදාගෙන ඒ සඳහා කල්යල් බලනවා ඇරෙන්නට රටේ දුක් විඳින ජනතාවට ඡන්ද දුන්න ජනතාවට අබමල් රේණුවක ලබා දෙන කටයුතු කරන්නේ නැහැ. මේ සංශෝධන තුලත් තියෙන මොකක්ද මේ සංශෝධන තුලත් බලන්නේ අර පුංචි මිනිස්සයා දෛනිකව ගන්න වියදම් කරන ඒ දෙන්නත් ගහලා ඒකෙන් බදු ටික අරගෙන මේ අමාත්‍ය මණ්ඩලේ නඩත්තු කරන්න මේ ඇමති මණ්ඩලේ නඩත්තු කරන්න මේ ඇමති මණ්ඩලේ සුගවර්ණ වෙනුවෙන් මේ බදු ටික වෙනස් කළා බදු එකතු කර ගැනීම පිළිබඳ අපේ දැඩි විරෝධය මේලායි පළ ගන්න අවස්ථාවක් කරගන්නා මුලසිරේ ගරු මන්ත්‍රීතුමනි. ඒ වගේම විශේෂයෙන්ම අද රටේ පිළිබඳව ප්‍රශ්න දැවෙන ප්‍රශ්න ගණනාවක් තිබෙනවා. අපි දන්නවා අද වනාන්තර විනාශයේ බරපතල විදිහට සිද්ධ වෙනවා. ඒ පිළිබඳව කියන්න දකින්න කවුරුත් නැහැ. හැබැයි අර මොහොතේ තියෙන ඒ නැවනිමන්න උනන්දුව දරනවා වගේම අපි කියනවා අද මහා විශාල වන විනාශයක් දැවිමින් ගිනිවෙමින් අලුවෙමින් පෞද්ගලික ව්‍යාපාර සඳහා යන පළ වැඩිපුරක් කියනවා ගරු මුනිසෙන මන්ත්‍රී ඉෂා රෙදි මහලියද්ද අපේ මයියංගන ආසනය තුළ තිබෙන මහා දැවැන්ත ඉඩම් මංකොල්ලයක් සිද්ධවෙමින් පවතිනවා. මේ උක්වාගාවයි කියලා පෞද්ගලික සමාගමට විශේෂයෙන්ම දෙහිගම කියන මේ ගම්මානයේ අක්කර 5000ක ප්‍රමාණය මේ පෞද්ගලික ආදරය දෙන්න කටයුතු කරන ගල්මුරසේ මන්ත්‍රීතුමනි මන් තාප්පරේ ගමසන් නිසා මෙන්න අද මේ ආණ්ඩුවේ පරණ සුපුරුදු හොරකම් ටික කරන ඒ වැඩපිළිවෙල කරනවා ඇරෙන්නට මේ ජනතාවගේ 68% 69% ජනතාවට අවශ්‍ය ඔබින ඒ වැඩපිළිවෙල නිර්මාණය වෙන්නේ නැහැ කියන කාරණේ මීලා මතක් කරමින් අවස්ථාව ලබා දීම පිළිබඳ සතුටින් මම නිරෝභව සිටි.
මේ ළඟට සරත් කුමාරසිරි ගරු මන්ත්‍රීතුමා විනාඩි 7ක කාලයක් වතුමාට.
ගරු මුලාසනේ ගරු මන්ත්‍රීතුමනි, අද දවසේ කරුවා ග්‍රාමාත්‍යතුමාගේ මුදල් අමාත්‍යංශයේ වැසේසේ යටතේ වගේම ශ්‍රී ලංකා මහ බැංකුව 2019 වාර්තා යටතේ වචන ස්වල්පයක් මේ විවාදයට එක්වීමට ලැබීම පිළිබඳව විශේෂයෙන්ම ඔබතුමාට ස්තුතිවන්ත වෙන වගේම ඔබතුමාට මගේ සුභාශිංසන පිරිනමනවා. මේ මොහොතේ මූලාසනයේ මන්ත්‍රීවරයා හැටියට කටයුතු කරන්න ලැබීම පිළිබඳව ඒ වගේම ගරු මූලාසනයේ මන්ත්‍රීතුමනි, අපට හිතාගන්න බෑ වර්තමාන විපක්ෂය නින්දෙන් නැගිටලා වගේ අද යම් යම් ප්‍රකාශ කරනවා. 2015 ජනවාරි මාසේ 8 වෙනිදා මහින්ද රාජපක්ෂ මැතිතුමා පරාජයට පත් වෙනකොට මේ රටේ තිබිච්ච ආර්ථිකය කොතරම් තිබුණේ කියන කාරණාව පිළිබඳව මේ රටේ ජනතාව දන්නවා. එදා මහින්ද රාජපක්ෂ මැතිතුමා බාර දෙනකොට ශක්තිමත් ආර්ථිකයක් 7%කට එහා ගියපු වර්ධන වේගයක් තිබිච්ච ආර්ථිකයක්, ඒ වගේම ඇමරිකානු ඩොලර එක රුපියල් 132කට තිබිච්ච වර්ධනයක් තිබිච්ච මොහොතක තමයි අපි 2015 ජනවාරි මාසේ 8 වෙනිදා මහින්ද රාජපක්ෂ මැතිතුමා පරාජයට පත් වෙනකොට මේ රටේ තිබුණු තත්ත්වය. හැබැයි අද විපක්ෂය නින්දෙන් නැගිටලා වගේ අද එක එක කාරණා සිහිපත් කරනවා, එක එක කාරණා කතා කරනවා. විශේෂයෙන්ම අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍යමත් දැක්ම කියන වැඩපිළිවෙලේ අද අපි ඉතාමත්ම සතුටු වෙන්න ඕනේ. මුදල් අමාත්‍යාංශයේ වැය සීසී යටතේ රුපියල් කෝටි 1,313,650ක් වෙන් කරලා විශේෂම මුදල් අමාත්‍යාංශයට අදාළ ඒ වැය ශීෂයන් වලට ඉතාමත්ම ශක්තිමත් වැඩපිළිවෙලක් අද නිර්මාණය කරලා තියෙනවා මූලාසනේ කරු මන්ත්‍රීතුමනි. සමට ප්‍රතිලාභ විහිදෙන සියලු පළාත් ආවරණය වන ආදායම් විෂමතා අවම වන තිරසර ඉහළ ආර්ථික වර්ධන වේගයක් ඇති කිරීම සඳහා ඉතාමත්ම ශක්තිමත් වැඩපිළිවෙලක් අද අතිගරු ජනාධිපතිතුමත් ඒ වගේම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා මුදල් අමාත්‍යවරයා හැටියට කටයුතු කරගෙන යනවා. ඒ වගේම තමයි අඩු ආදායම්ලාභී පවුල් සඳහා ප්‍රමුඛත්වය ලබා දෙමින් සේවා ව්‍යුක්තිය අඩු කර ගැනීම සඳහා පුද්ගල ආදායම් ඉහළ නැමීම සඳහා විශේෂයෙන්ම අඩු ආදායම්ලාභී ඉලක්ක කරගෙන රැකියා ලක්ෂ්‍ය ව්‍යාපෘතිය මේ වෙනකොට සම්මුඛ පරීක්ෂණ අවසන් කළා ග්‍රාම නිලධාරී වසම් මට්ටමින්. අද අධිකරු ජනාධිපතිගේ ඒ සෞභාග්‍යමත් දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුගත වෙමින් එතුමා දීපු පොරොන්දු ඉටු කරමින් යන මොහොතකයි අපි මේ මොහොතේ ඉන්නේ කියන එකත් සිහිපත් කරන්න ඕන. ඒ වගේම 60,000ක් උපාධිධාරී රැකියා විරහිතභාවයෙන් පහුගිය අවුරුදු පහේ ඉන්නකොට පහුගිය ආණ්ඩුව අද මේ මොහොත වෙනකොට ඒ 60,000කට රැකියා ලබා දීමේ වැඩපිළිවෙල ආරම්භ කරලා අද අතිගරු ජනාධිපතිතුමා ශක්තිමත් වැඩපිළිවෙලක් හදලා තිනවා අපේ ගරු මූලාසනේ මන්ත්‍රීතුමනි. මට දැක්කා හේසා විතාන මන්ත්‍රීතුමා කියනවා උපාධිධාරී රැකියා ලබා දෙනකොට මොනවද වෙන්නේ දන්නේ නැහැ කියන කාරණාව. විශේෂයෙන් අපි කියන්න ඕනේ විපක්ෂයට උපාධිධාරී රැකියා ලබා දෙනකොට මේ මොහොත වෙනකොටත් ඔවුන්ට මාස 3ක ඉලක්කගත පුහුණු වැඩමුළුවක් ලබා දීලා මේ වෙනකොට ඒ වැඩසටහන ක්‍රියාත්මක කරනවා. පුහුණුවෙන් පස්සේ නැවත ආයතනවල රැකියා ලබා දීමේ වැඩපිළිවෙල. ඊළඟට විශේෂයෙන්ම මූලාසනේ කරු මන්ත්‍රීතුමනි, ඉතාමත් ශක්තිමත් වැඩපිළිවෙලක් යන මේ මොහොතේ වාර්ෂික සාමාන්‍ය උද්ධමන අනුපාතය අඩු අගය පවත්වා ගැනීම සඳහා විශේෂයෙන්ම ස්ථාවරයක් ඇති කිරීම සඳහා අද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා මුදල් අමාත්‍යවරයා හැටියට ඔබතුමා දන්නවා එතුමා තමයි මේ රටේ ඉන්න දක්ෂම මුදල් අමාත්‍යවරයා. එතුමා ජනාධිපතිවරයා හැටියට කටයුතු කර කාලේ ශක්තිමත් මුදල් අමාත්‍යවරයෙක් හැටියට මේ රටේ ආර්ථිකය දියුණු කරන්න කටයුතු කරපු පුද්ගලෙක්. එතුමායි කටයුතු ක්‍රියාත්මක කරගෙන යනවා.
කරුවන්ට එතුමා අපතුමාට විනාඩි දෙකක් කාලයක්.
ණය පොලි අනුපාතය අඩු අගයක පවත්වා ගැනීම සඳහා ගැනීම තුළින් මූල්‍ය සම්පත් ආර්ථික අවශ්‍යතාවයන් පුළුල් කරමින් අඩේතුමායි කටයුතු ක්‍රියාත්මක කරනවා. ඒ වගේම රුපියලයාගේ ස්ථාවරත්වයට තහවුරු වන පරිදි මූල්‍ය හා ගෙවුම් ශේෂය ප්‍රතිපත්ති හා පොලි අනුපාතය ස්ථාවර කර ගැනීම සඳහා එතුමා මේ වෙනුවට කටයුතු කරගෙන යනවා. දේශීය නිෂ්පාදන පවර්ධන කිරීම අඩු ආදායම් ලාභී සවිබල ගැනීම සහ ආයෝජන දිරි ගැනීම සඳහා අවශ්‍ය කෙටි ක්‍රියාමාර්ගත් එතුමා ක්‍රියාත්මක කරනවා කියන එකත් සිහිපත් කරන්න ඕනේ. ඒ වගේම රජයේ අඩු ආදායම් වියදම් කළමනාකාරීත්වය කිරීම සඳහා අවශ්‍ය ආයතනික ව්‍යුහව ශක්තිමත් කිරීමෙන් අද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයා කටයුතු කරනවා කියන එකත් සිහිපත් කරන්න ඕනේ. ඒ වගේම මුලාසනේ අපේ ගරු මන්ත්‍රීතුමනි, මා විශේෂයෙන් මේ අවස්ථාවේ අදහසක් ඇදී ඉදිරිපත් කරනවා. අද මේ මුදල් අමාත්‍යාංශයේ වැවසීසය සාකච්ඡා කරන මොහොතේ අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ වගා කිරීමට හැකි ඉඩම් හෙක්ටයර් 17,000ක් පමණ අද මේ මොහොත වෙනකොට මුඩුබිම් හැටියට තියෙනවා. ඒ නිසා මේ රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම, දේශීය ආර්ථික ප්‍රතිපත්තියක් හැටියට දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා ඒ හෙක්ටයර් 17,000ක ඉඩම් ප්‍රමාණය ගොවීන්ට බෙදා දීලා ඒ අපේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා මේ වෙනකොට ආනයන කිරීම සඳහා නවතා ඇති කුරක්කන්, උඳු, කව්පි, බඩිරු කුසා කහ, ඉඟුරු, මිනිස් යන ද්‍රව්‍යයන් වගා කිරීම සඳහා රජයක් හැටියට අපි ආධාර කරලා අපේ ශක්තිය වැඩි කරගත්ත ගන්න ගැනීම සඳහා මා මේ අවස්ථාවේ යෝජනා කරනවා. ඒ වගේම අපේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැව් 2700කට වැඩි ප්‍රමාණයක් අනුරාධපුර දිස්ත්‍රික්කයේ තියෙනවා. ඒ සමම විශේෂයෙන්ම
කරු මන්ත්‍රීතුමනි, කාලය අවසන් වෙනවා,
විනාඩියක් දෙන්න මන්ත්‍රීතුමනි. වැව් 2700ක් පමණ අනුරාධපුර දිස්ත්‍රික්කයේ තියෙනවා. සමම ඉල්ලීමක් කරනවා මේ වැව් 2700 සංවර්ධනය කරලා
අවසන් කරන්න මන්ත්‍රීතුමා,
රටේ ආර්ථිකයට දායකත්වය ලබා ගන්න කියන ඉල්ලීමක් කරමින් විශේෂම තව එකමක අදහසක් තියෙනවා මන්ත්‍රීතුමනි මේක කියලා මම අවසන් කරනවා. විශේෂයෙන්ම සංස්කෘතික දෙපාර්තමේන්තුව අමාත්‍යාංශ පිළිබඳ එක වචනයක් මට කතා කරන්න ඉඩ දෙන්න මොකද මම කණ්ඩායම් නිසා අභයගිරි ව්‍යාපෘතිය, ඒ වගේම ජේතවන ව්‍යාපෘතිය සංස්කෘතික දෙපාර්තමේන්තුවයිදී පහුගිය යහපාලන ආණ්ඩු කාලේ වසර 5ක කාලය තුල සංස්කෘතික දෙපාර්තමේන්තුවේ කාටරක පිටින් සේවකයන් 3000කට වැඩි ප්‍රමාණයක් බඳවගෙන සංස්කෘතික දෙපාර්තමේන්තුවේ සංස්කෘතික අරමුදල විනාශයට පත් කරා. ඒ වගේම වර්තමාන විපක්ෂ නායකතුමා සංස්කෘතික අමාත්‍යවරයා හැටියට ඒ සංස්කෘතික අරමුදලෙන් පන්සල් වලට දීපු මුදල් විනාශ වෙලා අද නිකම්ම ගරාගෙන වැඩි ගොඩනැගිලි බවට පත් වෙලා තියෙන වැඩ අවසන් කළා නැහැ. ඒ නිසා
සංස්කෘතික
අරමුදල විනාශ කරපු පක්ෂයක් සංස්කෘතික අරමුදල විනාශ කරපු රජයක් පහුගිය කාලේ තිබුණා කියන එක මේ අවස්ථාවේ සිහිපත් කරමින් අවස්ථාව ලබා දීම පිළිබඳව මගේ ගෞරවනීය ස්තුතිය පුත කරනවා. බොහොම ස්තුතියි.
ඊළඟට ගරු මන්ත්‍රී හර්ෂණ රාජකරණ මැතිතුමාට විනාඩි 8ක් කාලයක් ලැබෙන.
බොහොමත්ම ස්තුතියි මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි. අද මේ රටේ ඇති වෙලා තියෙන ආර්ථික තත්ත්වය පිළිබඳවත්, ලෝක ආර්ථික තත්ත්වය පිළිබඳවත් වචන ස්වල්පයක් කතා කිරීමට හැකිවීම පිළිබඳව සතුටු වෙනවා. විශේෂයෙන්ම අද මේ කොරෝනා වසංගතය, එහෙම නැත්නම් COVID-19 වසංගත තත්ත්වයත් එක්ක අපිට අලුත් අත්දැකීමකට මුහුණ දෙන්න සිදු වෙලා තියෙනවා. මේ ආර්ථික තත්ත්වය පිළිබඳව අද රටේ ජනතාවට ජීවත් වෙන්න බැරි මට්ටමකට ආර්ථිකය පිරිහිලා තියෙනවා. විශේෂයෙන්ම ප්‍රධාන අපේ රටේ ආදායම, රටේ ආර්ථිකයටත් අපේ රටේ එන ආදායම ප්‍රධාන වශයෙන් ගත්තොතින් විදේශ ශ්‍රමිකයන්ගෙන් ලැබෙන ආදායම මුළුමනින්ම වගේ නැති වෙලා තියෙනවා. ඒ මොකද පිට රටවල් වල සේවය කරන අයටත් මේ COVID-19 වසංගතය නිසා රැකියාවල් වලට යන්න, රැකියාවල් කරන්න නොහැකි තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒ වගේම අපේ රටට ලොකු ආදායමක් ගෙනාපු තවත් මාර්ගයක් තමයි සංචාරක ආදායම. සංචාරකීන් ලංකාවට ආවම ලැබෙන ආදායම. ඒ කටයුත්තත් දැන් මේ වෙනකොට සම්පූර්ණයෙන්ම නතර වෙලා තියෙනවා. අද ගුවන්තොටුපළත් අපිට විවෘත කරගන්න බැරි තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ඒ විතරක් නෙමේ, අද රටේ ආර්ථිකයට යම් මේ රුපියලේ අගය පාලනය කිරීමේදී ගන්න පීවරක් හැටියට රටේ ආනයන නතර කරලා වක් තියෙනවා. අපේ රටට එන නායන් ආනයන් නතර කිරීමේදී එක පැත්තක් රුපියලේ අගය ශක්තිමත් වෙනවා වුණාට අනිත් පැත්ත තමයි මේ ආනයනය බාණ්ඩ තුලින් විශාල පිරිසක් අපේ රටේ තමන්ගේ ජීවනෝපාය මාර්ගය හැටියට මේ රටේ ආනයනය කරන උදාහරණයක් හැටියට අපි ගත්තොතින් දැන් අපේට මේ රටේ මෝටර් සයිකල් මේ රටට ගේන්න බැරිකොට මේ රටේ ත්‍රිවිරල් මේ රටට ගේන්න බැරිකොට ඒ සේල්ස් රෙප්ලා වෙන්න පුළුවන් ඒ වගේ මං කියන්නේ මහා පරිමාණයේ ප්‍රධාන සමාගම් නෙමෙයි නමුත් ඒ සමාගම්වල සේවය කරන විශාල පිරිසකට අද රැකියාවල් අහිමි වෙලා තියෙනවා ජීවත් වෙන්න බැරි තත්වයකට පත් වෙලා තියෙනවා අද මේ රටේ සංවර්ධනයට යම් ආකාරයේ බාධාවක් බවට පත් වෙලා තියෙනවා මේ ආනයන යම් ආකාරයේ නතර කිරීමක් සිදු වෙලා තියෙනවා එතකොට අන්න ඒ ගැන වැඩි අවධානයක් යොමු කළ යුතුයි අපේ රටේ ජීවත් වෙන විශාල පිරිසක් ආනයන තුලින් උත් යැපෙන නිසා ඒ අයට යම් සාධාරණයක් ඉටු වෙන්න ඕනේ. ඒ වගේම අද ප්‍රධාන කර්මාන්ත ශාලාවක් ගණනාවක් ප්‍රධාන කර්මාන්ත ශාලා ගණනාවක් මේ වෙනකොට වැහිගෙන යනවා. මේ රටේ විශේෂයෙන්ම මේක ලෝක ආර්ථිකයටත් සම්බන්ධ කාරණාවක් නිසා ඒ ලෝක ආර්ථිකයේ ඒ අපනයනය කරන්න පුළුවන් ඇඟලුම් කර්මාන්ත ශාලා වෙන්න පුළුවන් එහෙම නැත්නම් වෙන දේවල් වෙන්න පුළුවන් ඒ කර්මාන්ත ශාලාවලට තමන්ගේ අපනයන තමන්ගේ ඕඩර්ස් නැති වෙනකොට ඒ කර්මාන්ත ශාලාව වහන්න සිදු වෙලා තියෙනවා. එතකොට අන්න ඒ වගේ ප්‍රධාන මං කියන්නේ මේ මේ එක කර්මාන්ත ශාලාවක් 850ක් 1000ක් 2000ක් වගේ සේවකින් පිරිසක් ඉන්නවා. එතකොට මං ගත්තොතින් බියගම කටුනායක මා නියෝජනය කරන දිස්ත්‍රික්කයේ ගම්පා දිස්ත්‍රික්කයේ බියගම කටුනායක කියන මේ දිස්ත්‍රික් වතු පිටිවල මේ වෙළඳ කලාපල් තුනේ පමණක් කර්මාන්ත ශාලා ගණනාවක් වහන්න සිදු වෙලා තියෙනවා. ඒ වගේම ගම්පා දිස්ත්‍රික්කයේ කර්මාන්ත ශාලාවල් ගණනාවක් වහන්න සිදු වෙලා තියෙනවා. එතකොට මේ අයට සාධාරණයක් වෙන්න ඕනේ. මේ රජයෙන් තමන්ගේ රැකියාව මේ 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 අවාසනාවන්ත තත්වයේදී අහිමි වෙච්ච අයට රැකවරණයක් ලබා දිය යුතුයි. ඒ වගේම තමයි අද ආර්ථිකය ගැන කතා කරනකොට ඒ වගේම විදේශ ආයෝජන ලංකාවට ගෙන එන්න නම් අපේ රටේ දේශපාලන සමාජීය ඒ වගේම ස්වාධීන අධිකරණ ස්වාධීන මේ හැම කාරණාවක්ම බලනවා. අපේ රටට ආයෝජකයෙක් එනකොට ඒ සාමාන්‍යයෙන් ඒ හැම කාරණාවක් බල්ලා තමයි අද මේ රටට ආයෝජකයෙක් ගෙන එන්නේ. නමුත් අද ඇති වෙලා තියෙන තත්ත්වය අපි දැක්ක මෙවැනි තත්ත්වයක්ම 2010 දී මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනාධිපති වුණාට පස්සේ මේ 18 වන ව්‍යවස්ථා සංශෝධනය ගෙනෙල්ලා බලය සම්පූර්ණයෙන්ම කේන්ද්‍රීයගත කරලා ජනාධිපති විධායකයට මේ වගේ තත්ත්වයකදී රට විශාල වශයෙන් විදේශීය බලපෑම් වලට ලක් වුණා. දැන් අපි දකින්නේ එවැනිම තත්ත්වයක් මේ අවස්ථාවේදීත් ඇති වෙනවා. දැන් 2020 තුනෙන් දෙකක බලයක් ලබාගෙන 19 වෙනි සංශෝධනය අයින් කරන්න හදලා 20 වෙනි සංශෝධනයක් මේ රට ගෙනීමේදී දැන් අපිට ආර්ථික වශයෙන් මේ තුලින් මොන වගේ බලපෑමක් වෙයිද? මේ වෙනකොටම ලෝකයේ ආර්ථිකය ලෝකයේ අපේ ලංකාව කෙරෙහි තියෙන ඒ අවධානය යොමු වෙලා තියෙනවා මේ 20 වෙනි සංශෝධනය ගෙනීම තුළ. ඒ වගේම තමයි ඊයේ දිනේදී
වෙච්ච අවසන් ඔබතුමාට විනාඩි 2ක් කාලයක්
බොහොමත් ස්තුති. ඒ වගේම තමයි ඊයේ දිනේදී වෙච්ච අවසන් අවාසනාවන්ත සිදුවීම. මේ අද ලෝකයේ තියෙන ප්‍රධාන මාධ්‍ය වලින් මේ වෙනකොට ගිහිල්ලා තියෙනවා අද ජාත්‍යන්තරයට ගිහිල්ලා තියෙනවා අද ඇති වෙලා තියෙන තත්ත්වය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මේ මිනි මැරුමකට සම්බන්ධ වෙලා සිටින පුද්ගලයෙක්ව අද පාර්ලිමේන්තුවේ දිවුරුම් දීලා තියෙනවා කියලා. The Guardian ගාඩියන එකේ ප්‍රධානම ප්‍රවෘත්තියක් බවට පත්වෙලා තියෙන මර්ඩර් ඔන් ඩෙත් රෝ සෝනින ශ්‍රී ලංකා MP. ඒ වගේම AFP South Asia, a Sri Lankan politician sentenced to death for murder has been escorted out of prison to become the first convict to be sworn in as a member of parliament. ඒ විතරක් නෙමේ අල් ජසීරා ප්‍රේමලාල් ජයසේකර ශ්‍රී ලංකා ඩෙත් රෝ MP takes oath. මට මේ පෞද්ගලිකව කාත් එක ගැටලුවක් නෙමේ. නමුත් අද මේ ලංකාව ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ මෙන්න මේ වගේ ඍණාත්මක හේතුන් නිසා. ඒ වගේම තමයි අද රටේ මේ ආර්ථිකය ගැන කතා කරනකොට අපිට ආයෝජකින් ආරක්ෂා කරනක නම් විසිවන සංශෝධනය කිසිසේත්ම මේ රටේ ආයෝජකින් ආකර්ෂණය කරන සංශෝධනයක් වෙන්නේ නැහැ. ඒක ඉතා පැහැදිලි. මේ රටේ ආයෝජකින් මේ ලංකාවට ගෙන එන්න නම් අධිකරණය ගැන ස්වාධීනත්වයක් තිබිය යුතුයි. මේ රටේ අනිත් කොමිෂන් සභා ශක්තිමත් විය යුතුයි. මේ හැම දෙයක්ම කෙරෙහි අවධානය යොමු කරන ආයෝජකින් මේ ලෝකයේ ඉන්න ප්‍රධාන ආයෝජකින්ට මේ ලංකාවට එන්න පමණක් නෙමෙයි තියෙන්නේ. තවත් ඕනෑම රටවල් ගණනාවක් තියෙනවා. මේ අපේ දකුණු ආසියාව ගත්තොත් එහෙම නැත්නම් වියට්නාමේ වෙන්න පුළුවන්, බංග්ලාදේශයේ වෙන්න පුළුවන්. මේ වගේ රටවල් ගණනාවකට ආයෝජකින්ට සුදුසු පසුබිමක් තියෙනවා, සුදුසු වාතාවරණයක් තියෙනවා. නමුත් අද
කර්මැත්තමා කාලය අවසන් වෙනවා.
මම අවසන් කරන්න. අද අපේ රටට ආර්ථිකය හදාගන්න ඕන නම්, ආර්ථිකය දියුණු කරගන්න ඕන නම් අපේ දේශීය ආයෝජකින්ම දිරිමත් කරනවා වගේම විදේශීය ආයෝජකින්ම දිරිමත් කරන්න ඕනේ. මේ දේශීය ආයෝජකින්ටත් විදේශීය ආයෝජකින්ටත් ඒ දෙගොල්ලොන්ටම විසිවන සංශෝධනයේ තුලින් මේ රට කෙරෙහි අවිශ්වාසයක්, මේ රට කෙරෙහි රටට ආයෝජනය කිරීම කෙරෙහි අවධානයක් තියෙනවා කියලා ඒ අයට හැඟෙනවා. ඒකින්ද කිසිසේත්ම මේ විසිවෙන සංශෝධනය අපේ රටේ ආර්ථිකය යහපත් මගකට ගෙන එන්න රුකුලක් වෙන්නේ නැහැ. ඒ ගැන විශේෂ අවධානයක් යොමු කරන්න ඕනේ. විශේෂයෙන්ම මම අපේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා මෙතන හිටියා. එතුමා ඉන්න තැන අපි කියන්න ඕනේ විශේෂයෙන්ම එතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකතු වෙලා තමයි මේ 19 සංශෝධනය ගෙනාවේ. 19 සංශෝධනය ගෙනල්ලා එතුමා ඇතුළු එතුමාගේ කණ්ඩායම විශේෂයෙන්ම අපි බලන් ඉන්නවා. මේ රටේ ජනතාව බලන් ඉන්නවා 20 සංශෝධනයට අත උස්සයිද කියලා. මේ පාර්ලිමේන්තුව ඉන්නවා 17
සංශෝධනය,
18 සංශෝධනයට අත උස්සලා, 19ටත් අත උස්සලා, 20ටත් අත උස්සපු අය. මේ රටේ ජනතාව ඒ අය කෙරෙහි අවධානයෙන් ඉන්නවා කියන එක ප්‍රකාශ කරමින් මන් නිහඬ වෙනවා.
මේ ළඟට ගරු නිමල් පියතිස්ස ගරු මන්ත්‍රීතුමා, ලැබෙන කාලය විනාඩි 7යි. ඔව්.
විශේෂයෙන්ම අයිකේ 91-90 පැහැදිලිවම මිනිස්සේ වෙමින් භාජන වෙමින් පවතින නඩුකරයා සම්බන්ධයෙන් මේ අකට කතා කරන්න හැකියාවක් නැහැ. අනිත් කාර්යය තමයි මෙතුමාලා මේ මන්ත්‍රීවරු ගරු මන්ත්‍රීවරු දැනගන්න ඕනේ. මේක මේ ප්‍රේමලාල් ජයසේකරගේ කාර්යයක් නෙමෙයි. මේක අභියාචනයක් කියන කාරණේ මේ තියෙන මූල් ධර්මයේ අඳුර ගන්න ඕනේ. මේ අභියාචනේ මම ඉතාමත් ගෞරවයෙන් මේ කියන කාරණේ කරුණා කරලා ඉවත් කරන්න කියලා ඉල්ලා සිටිනවා. මොකද හේතුව
ගරු මූලාසනාරූඪ මන්ත්‍රමනි, මගේ කාලයට බාධාවක් වෙන්නේ නැහැ නේද මන්ත්‍රමනි?
නෑ, 4 විනාඩි 30 ඔබතුමාට ලැබෙනකොට.
හරි, බොහොම ස්තුතියි. විශේෂයෙන්ම මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, 2019 මහා බැංකු වාර්තාවත්, ඒ වගේ මේ මහා බැංකු වාර්තාවට අනුබද්ධ වෙච්ච ආශ්‍රිත පනත් පිළිබඳව කතා බහ කරන මේ වෙලාවේ මගේ අවධානය විශේෂයෙන් යොමු වුණා රටක ආර්ථිකය යම් වෙලාවල් වලදී සංකෝචන වෙන වෙලාවල් විවිධ හේතු මත තිබෙනවා. එකක් මරබිය රෝබිය හරහත් ඒ ආකාරයේ ආර්ථික ගමන නතර වෙන වටපිටාවන් අපි අත්දැක්කා. අද මේ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ අඳෝනාවල් ඇහෙනකොට මට කල්පනා වුණා මේ 2015 ඉඳලා ආණ්ඩුවත් අපෙම ආණ්ඩුවමද මේ තිබුණේ කියලා. මුලාසනාරුවට ගරු මන්ත්‍රීතුමනි, 2015 වෙනකොට මේ රටේ තිබිච්ච ආර්ථිකමය හැකියාව නැත්තම් ප්‍රතිසතාත්මක අපි අත්පත් කරගන්න තිබිච්ච ආර්ථික වේගය ඒ වගේම රට තුල හිටපු ජනතාව භුක්ති විඳපු විවිධ ජයග්‍රහණ ඒ සියල්ලම ආපස්සට හරවලා තමයි 2015 මහා කුමන්ත්‍රණික ප්‍රතිඵලයක් විදිහට මේ රටේ ජනතාවගේ ඓතිහාසික විවිධ විදිහේ ජයග්‍රහණයන් කුමන්ත්‍රණකාරී විදිහට කොල්ල කාලා ඒ අටවගත්ත ආණ්ඩුව ඒ ආණ්ඩුවේම ඇමතිවරුන්ගේ නායකත්වයෙන් ඒ ආණ්ඩුවේම නායකත්ව යටතේ ත්‍රස්තවාදය මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා වසර 30කට පස්සේ බොහොම අමාරුවෙන් නතර කරපු යුද්ධේ 2000 අපි දන්නවා 8-9 පස්සේ රතිඤ්ඤා කරලක්වත් පුපුරන සද්දයක් අපිට ඇහුනේ නැහැ ජාතික ආරක්ෂාවට අභියෝග කරලා හැබැයි 2015 පස්සේ යහපාලන කඩතුරාවට මුවා වෙලා බලය දැහැගත්ත මේ කොල්ලකාරී නායකයෝ ඔක්කොම එකට එකතු වෙලා තමයි ආයේ වතාවක් අපේ රට තුල නිර්මාණය වෙලා තිබිච්ච ජාතික ආරක්ෂාව රටේ ස්ථාවර භාවය රටේ සුරක්ෂිත භාවය රටේ ස්ථාවර ආර්ථිකය යම් පමණකට ගොඩනගලා තිබිච්ච සමස්තය නැතිබංගස්ථාන කරලා යහපාලන නායකයෝ ආරම්භ කෙරුවා මුළුමහත් රට ජාතික ආරක්ෂාව නැති කරපු බුදුදහම වනසන්න ක්‍රියාමාර්ග තෝරපු ඒ විතරක් නෙවෙයි හැම අතකින්ම ගත්තොත් අපේ රට තුල සාමය ස්ථාපිත කරන්න කටයුතු කරපු ඒ ජාතික ආරක්ෂාව තහවුරු කරන්න කටයුතු කරපු රණවිරුව හඹා යමින් දඩයම් කරමින් බන්ධනාගාර ගත කරපු ගෞරවනීය ස්වාමින් වහන්සේලා හඹා යමින් දඩයම් කරමින් බන්ධනාගාර ගත කරන මොහොතක් වෙලාවක් දේශප්‍රේමී නායකයෝ හඹා යමින් දඩයම් කරමින් බන්ධනාගාර ගත කරන මොහොතක් ඒ විතරක් නෙවෙයි මුළුමහත් රටේ සාමය සහජීවනය ආණ්ඩුවේම මැදිහත් වීමෙන් නැතිබංගස්ථාන කරන්න කටයුතු කරපු කාලයක් ඒ නිසා අපි දැක්කයිද මහා භාණ්ඩාගාර බැඳුම් කර හොරකම අද වෙනකොට මම අහලා බැලුවා ඒ ශේෂ්ත්‍රය පිළිබඳව දන්න කෙනෙක්ගෙන් අද වෙනකොට අපේ රටට මුදල් වලින් ගැතිලා තියෙන අලාභය ට්‍රිලියන ඉක්මවලා තියෙනවා ඒවා පිළිබඳව කතා කරන්නේ නැතුව එදා පූස වගේ මීයෝ වගේ හික්මියෝ වගේ හිටපු අද විපක්ෂය නියෝජනය කරන අය අද හරියට අපි දීර්ඝ කාලයක් අපි ආණ්ඩුව කරා වගේ තමයි අද විවිධ විදිහේ මේ ගෝරණාණ්ඩු මතු කරන්නේ. එනිසා මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි අද මේ ආර්ථික ශේෂ්ත්‍රයේ බිඳවැටීම් එක මොහොතකදී අපි කල්පනා කරනවා විශේෂයෙන්ම ආණ්ඩුවේම මැදිහත් වීමෙන් ආණ්ඩුවේම මැති අමතිවරුන්ගේ මැදිහත් වීමෙන් මරාගෙන මැරෙන මූලධර්මවාදී සංවිධාන නිර්මාණය කරලා අපි බලාපොරොත්තු නොවිච්ච ආකාරයේ ප්‍රහාරයක් එල්ල කරලා ඒ ප්‍රහාරයත් අපිට බලපෑවා ප්‍රධාන වශයෙන් මේ ආර්ථික ගමන අඩාල වෙන්න. එනිසාද කෘෂිකර්මාන්තයේ නියැලෙන ජනතාව සංචාරක කර්මාන්තයේ නියැලෙන ජනතාව අද හැම අතකින්ම අද වැටිලා කුඩා පරිමාණ මධ්‍ය පරිමාණ මහා පරිමාණ කර්මාන්තවල නිරතෙච්ච සියලු කටයුතු අද ඇන හිටලා තියෙන මොහොතක් එහෙම මොහොතක තමයි අපිට මේ රටේ වාසනාවකට වගේ අවස්ථාව ලැබුණේ 2018 අපි විශේෂයෙන්ම පළාත් පාලන මැතිවරණයේ ජයග්‍රහණය අරගෙන 2019 ඒ මහා ව්‍යසනයක් නිර්මාණය කරපු රට හැම අතකින්ම ආර්ථික වශයෙන් බිමට සමතලා කරලා ඇදවට්ටපු ඒ කොල්ලකාරී පාලකයන්ගෙන් මේ රට නිදහස් කරගන්න පුළුවන් ජනමතයක් 2019 නිර්මාණය කරගෙන 2020 තවත් අපි ඉදිරියට ගිහිලා 3-2 බලයක් අරගෙන තියෙන්නේ අපි මෙන්න කියන මේ මහා ව්‍යසනකාරී ක්‍රියාවලිය නතර කරලා රටට විශේෂයෙන්ම සෞභාග්‍යය දැක්මට අනුව මේ රට ගොඩනගන්න මේ රට සංවර්ධනය කරන්න මේ රටේ ආර්ථිකය ගොඩනගන්න කියන කාරණේ මතක් කරමින් විශේෂයෙන්ම මතක් කරනවා සංචාරක කර්මාන්තයට අදාළව ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි මම විශේෂයෙන් මතක් කරන්නට ඕන නුවරඑළිය දිස්ත්‍රික්කයේ ගත්තොත් අපනයන භෝග කුඩා තේවතු හිමියෝ ඒ වගේම අනිකුත් කෘෂිකාර්මික භෝග වීගොවිතන් සියල්ල කරනවා වගේම සංචාරක ආකර්ෂණය දිනාගත් දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් දිස්ත්‍රික්කයක් මම මතක් කරන්නට ඕනේ මේ වෙලාවේ මට වෙන වෙලාවක් නොලැබෙන නිසාම නුවරඑළිය ග්‍රෙගරි වැව පාවිච්චි කරලා හෙලිකොප්ටරයක් දිනපතාම ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි උසාවිය තියෙනවා පාසල් තියෙනවා ඒ වගේම රෝහල මා රෝහල තිබෙනවා
රාජ්‍ය ආයතන කච්චේරිය ප්‍රාදේශීයකම් ඔක්කොම තිබෙනවා. ඒ නිසා ඒ හෙලිකොප්ටර් යානය මේ කටයුතු සියල්ලකටම බාධා කරමින් දිනපතාම මේ සංචාරක ප්‍රවාහනය සඳහා යොදා ගන්න නිසා අද උසාවියට පාසල් වලට රාජ්‍ය ආයතන වලට මාර වලට බරපතල බාධාවක් වෙලා තියෙන නිසා මම විශේෂයෙන් මේ අදාළ බලධාරීන්ට මේ සභාවේ ඉඳලා අවධානය යොමු කරනවා. මේ කටයුත්ත වහම නතර කරන්නත් මැදිහත් වෙන්න කියන කටයුත්ත කරමින් විශේෂයෙන්ම අපි මේ බලාපොරොත්තු වෙන අපේ අතිගරු ජනාධිපතිතුමා බලාපොරොත්තු වෙන සෞභාග්‍යයේ දැක්මට අනුව මේ රටේ දුප්පත්කම දිලිඳුකම තුරන් කරන රටට ස්ථාවර වෙච්ච ආර්ථිකයක් ගොඩනගන්න අපි කවුරුත් මේ රටට ආදරය කරන පුරවැසියෝ විදියටත් මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන මහජන නියෝජිතයෝ හැටියටත් ඇත්ත අර්ථයෙන් පෙනී සිටින ඕනි කියන අදහස ඉදිරිපත් කරමින් මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි මේ වේලාව ලබා දීම පිළිබඳව ස්තුතිවන්ත වෙමින් මම මගේ අදහස් දැක්වීම අවසන් කරනවා.
ගරු ශ්‍රී වී විග්නේසරම් ගරු මන්ත්‍රීතුමා විනාඩි 6ක කාලයක් ලැබෙන ඔබතුමාට.
Honorable Chairman, I thank your honor for having given me this opportunity to speak at this debate. I find this government is proposing to give fillip to inland production partly by its taxation scheme. We welcome such initiative. My party, the Tamil Makkal Thesiya Kootani, has enthroned self-government politically, self-sufficiency economically, and self-reliance individually and socially as its party's goals. To work towards self-sufficiency in our production and economic sectors is the need of the hour. With so much of foreign debt to be serviced, we need to work towards self-sufficiency. We need to conserve our foreign exchange. There are many theories in this regard. A World Bank expert met me once when I was chief minister. He had noted that our farmers hardly made ends meet by paddy cultivation. Therefore, he proposed that we should not produce paddy at great cost since rice was available cheaply from places like Thailand. He was thinking globally. He suggested we should try other crop production. I told him, apart from our people preferring red rice to white rice, however much the cost of production might be, we must continue to produce our basic staple food with modern production methods to be in readiness for any emergency. Suppose production from Thailand and other countries gets delayed unduly due to war or other reasons, we would find it difficult to feed ourselves. That was what I said. His answer was, we could get rice from other countries. I was not satisfied since war times can be tricky. Recent COVID-19 pandemic has taught us the need to become self-sufficient in our food production, food requirements. We must produce more than merely to make ourselves self-sufficient. We must export the excess. We must value add to our production. It is the government's duty to facilitate considerable production, granting us many subsidies and relevant production auxiliaries and requirements, and also advice towards value addition and help to export our products. Our party in the north has started popularizing home gardens. More and more of our people are now growing at least some of their daily requirement of vegetables in their home gardens. I, for one, before being forced into politics, in my retirement, used to grow a lot of vegetables in my roof garden in our Colombo house. A journey towards self-sufficiency would help our war-affected people immensely. To a country faced with innumerable economic setbacks, ensuring such journey towards self-sufficiency would be the ideal way forward. Giving fillip to inland production would also generate employment to our people. Unemployment in our war-affected areas have exceeded 10%, while the national average proportion of unemployment is less than 6%. We need to take immediate steps to reduce unemployment in the war-affected areas. Increasing production after due planning would ensure decrease in unemployment and give impetus to development. We must ensure at least one person in every family has employment. This would in turn reduce the number of families living under the poverty line. Speaking of the North and East, agriculture is the mainstay of the economy. Around 40% of our people are farmers, but some of our people are unable to do farming in their own traditional areas in recent times. You would remember very recently a venerable bhikkhu member of the Eastern Archaeological Task Force, prevented the farmers from entering nearly 1,000 acres coming under the Trinko Kuchavali Pradesh Sabha division in Thiriyai. Stating that certain paddy lands were archaeological sites, the farmers have been prevented from continuing their cultivation activities during this season. Those among us who argue that the provinces must not be given land powers should take notice of this. A bhikkhu from nowhere comes and prevents our people participating in their traditional agricultural pursuits. Are we interested in rallying all communities and take the country forward towards economic regeneration, or are we interested in subjugating one community under the pretext of archaeological sites at the expense of economic production and regeneration? We have not even identified the so-called archaeological sites as to whether they belong to the time when those areas were occupied by Tamil Buddhists or Sinhala Buddhists. If those so-called sites were Buddhist remains from the time of the Demala Bauddhas, the decision to preserve those areas must come from the Tamils of those areas and not from a pan-Sinhala task force. Let us first have a commission consisting of Sinhala, Tamil, Muslim and foreign historians well-versed in South Asian history to sit and identify the period when Sinhalese language was born. Buddhism and Sinhalese are not coextensive, Mr. Chairman. I find no reference to the immediate economic development of the war-affected areas. It is high time we decided to give priority treatment to the war-affected areas to develop them quickly, if need be, with aid from countries like Japan, who came forward earlier to help us. This would help the central government as well as the war-affected areas by attracting urgent foreign exchange into the country. There are two types of challenges we face in the North and East in promoting economic recovery. One relates to administration, the other being practical. Administratively, there has so far been a top-down attitude in deciding what is good for the North and East. All economic planning was done in Colombo and thrust upon us at the periphery. Such planning never took into account our identity, our terrain, our climatic conditions, our culture and our way of life. Our public officers and local experts were not consulted when planning was done in Colombo. We lacked the power and authority to plan and execute what was best for us. I say so because I found this to be so when I was Chief Minister of the Northern Province. The other challenge our people face are practical difficulties. Even electricity meter readers are now brought from outside the province. This way our locals are continued to be unemployed. Another example is the presence of the military who occupy valuable land. They are a hindrance to our progress. I refer to the intrusion of a Buddhist priest from archaeological task force a little while ago. In Sinhala, there is a beautiful phrase as to what they do.
Just one minute.
Angili Gahanawa. In Sinhala, they say, intrusion by outsiders prevent our progress. So let me conclude by congratulating the government for promoting self-sufficiency and self-reliance in the field of economic development, while at the same time pointing the need to allow our people in the North and East to mind their own business, unhampered by outside influences, while still continuing to be part of the same polity. I thank you, Mr. Chairman.
Meelangatagaru. ගුණතිලක රාජපක්ෂ ගරු මන්ත්‍රීතුමා එතුමාට ලැබෙන කාලය විනාඩි 7යි.
ගරු මන්ත්‍රීමනි බදු උඳල් පනත වාදයට ගන්න මේ වෙලාවේ අද රට ආර්ථික යුද්ධයකට මූණ දීලා තියෙන මේ වෙලාවේ අපි දැක්ක පහුගිය යහපාලන කාලේ ඒ ආණ්ඩුව පත්වල හනිමුන්යන්ටත් පෙර මේ රටට මහදවල් මහා බැංකු මංකොල්ලය කරපු ආකාරය ගැන අද ඒ කිමුල් කළු කඳුළු හෙළන ඒ එක්සත් ජාතික පක්ෂයේ හා සමග ජනබල වේගයේ අයට අමතක වීම මං හිතන්නේ ලැජ්ජාවට කරුණක්. ඒ මහා බැංකු මංකොල්ලයට සම්බන්ධ වුණු එක්සත් ජාතික පක්ෂ නැවති මහා දැවැන්ත පක්ෂය එදා ඩී.එස්. සේනානායක ඩල්ලි සේනානායක හිටපු ඒ පක්ෂය අද මේ රටේ අතු ගෑවිල යන තත්ත්වයට පත් වුණා. එක ආසනයක්වත් දිනා ගන්න බැරුව ජාතික ලැයිස්තුවෙන් හැබ්බෙච්ච මන්ත්‍රී ධූරයත් කෙනෙක් නම් කරන්න බැරුව අද ඒ රටට කළ විනාශයට අද ඒ පක්ෂයට මෙලව දීම එක පරිසම් දීල් දෙන අපේ ධර්මය අනුව. ඒ වගේම සමගි ජන බල වේගේ ඒකට උල්පන්දන් දීපු පුට් නෝට් කාර්යෝ සුජීව සේරසිංහලා අජිත්ලා පෙරේරලා අද ආගියතක් නැහැ. මේක තමයි මේ රටට කළ හෙනේ. එසයි ඒ අය අද ලැජ්ජහනතු කතා කරනවා රටේ ආර්ථිකය ගැන. කෝ තමුන්නාසේලාගේ හැකියාව දස ලක්ෂය කොයි කුරුණෑගල වෝක්ෂකන් කර්මාන්තය එහෙම කියපු ඔය කටින්ද නැත්නම් පසපැත්තෙන්ද අද ඔයගොල්ලන් කතා කරන්නේ? ඒ නිසා අපි එදා ජනාධිපතිවරු හතර දෙනෙකුට බැරි වෙච්ච යුද්ධය අපේ හිටපු ජනාධිපති වර්තමාන අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමත් ඒ වගේම වර්තමාන ජනාධිපති එදා ආරක්ෂක ලේකම් අපේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමත් ඒ 30,000 යුද්ධය නිම කරන්න පුළුවන් වුණා නම් අද මේ රටට ව්‍යසනයක්ව පවතින මේ මත්පැන් උදර කුඩු යුද්ධය මං හිතන ඉතා ඉක්මනින් අපේ ජනාධිපතිතුමා අවසන් කරනවා. ඒ යුද්ධෙට මුහුණ දුන්නා වගේම ඒ වගේම අද රටට මා හිසර දෙයක් පවතින මේ පාතාලය හෙටින්දා වෙනකොට මුළු මනින්ම විනාශ කරලා දාන්න පුළුවන් වෙනවා. එතකොට සිංහලද දෙමළද මුස්ලිම්ද ශ්‍රී ලංකද යුඑම්පිද ජේපිද මේ රටේ හැම කෙනාටම නිදහසේ ජීවත් වෙන්න පුළුවන් වාතාවරණය ඇති වෙන්නේ නැද්ද? ඒකට මේ එක්සත් ජාතික පක්ෂය ඉරිසියාද? ජේපීගේ මහත්තුරු ඉරිසියායිද? මම දැක්කා ඊයේ ජේපීගේ මහත්තුරු කියනවා එදා අපි දැක්කා මේ රටේ මිනිස්සු 2004 ජේපීකට කිව්වා උඹලා එක්කහුදලා වැඩ කරපල්ලා කියලා. එහෙම කියලා අපේ මිනිස්සු ඔක්කොම එදා පාර්ලිමේන්තුවට 39ක් මන්ත්‍රීවරු ජනතා විත්ති පෙරමුණෙන් පත් කළ ඇරියා. ගීලා මොකද්ද උනේ? ලැව් 1000ක් කරනවා කිව්වා. 1000ක් 30 10ක්වත් ලැව් කරාද එදා ඔය කුෂ්කර්ම ඇමතිවරයා වශයෙන් අරුණ කුමාර දිසානායක? නෑ. මොකද උනේ? එහෙම මාස ගාණක් කරලා ඉමීට අයිගුණා. ඒගොල්ලන්ට ඕනා තියෙන මේ රටේ සුරංගනා කතා කියලා සුරංගනා පද හදලා හොඳ ෂෙට් එකක් දාලා මේක කියෝ කියෝ ඉන්නවා මිසක්කා රට ඉස්සරහට ගෙනියන්න බැරි පිළිලක් නැහැ. ඒක තමයි එදා 2004 මැතිවරණයෙන් පස්සේ 2010 මොකද වුනේ? අර 39 දැස්ස 8ට ඒ අතර මොකද්ද වුනේ? 2015 6ට දැස්ස 2020 මොකද වුනේ? ඈට 6-3ට දැස්ස 2025 වෙනකොට ඔය 33ක් නැති වෙනවා එයාට. ඔක තමයි අද රටේ තත්ත්වය. එයා කියන දේවල් අද ගණන් ගන්න මේ රටේ මිනිස්සුලා හැති නැහැ. ඒ සුරංගන කතා හරියන්නේ නැහැ. එඳ අද අපේ ජනාධිපතිතුමා මෙච්චර මේ රටේ කොරෝනා ව්‍යසනේ තියෙද්දී එතුමා ඒක දක්ෂ ආකාරයට මැඩලපු ආකාරය අපි අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. ඒක අපිට වඩා අද එක්සත් ජාතික පක්ෂයයි කියනවා. අපේ ජනාධිපතිතුමා හිටියේ නැත්නම්
මට විනාඩි දෙකක් කාලයක් ලැබෙනවා.
අපේ ජනාධිපතිතුමා හිටියේ නැත්නම් අපිත් ඉවරයි, රටත් ඉවරයි. ඒක නිසා තමයි මේ රටේ එක්සත් ජාතික පක්ෂයේ තමගේ ජන බලවේගයේ රටට ආදර කරන මිනිස්සු මේ සැරේ අපිට 3-2 බලය ගන්න උදව් කරා. අපි ඒක කෙලෙහි ගුණ දන්නා මිනිස්සු හැටියට ගම් වලින් ආපු කට්ටිය හැටියට අපි ඒක මතක් කරන්න ඕන. ඒක තමයි ඇත්ත. අද මේ පාර්ලිමේන්තුවේ 81 දෙනෙක් නවකෝ අද නියෝජනය කරනවා. හොඳ දෙයක් නෙවෙයිද? අපි වාගේ ගම් වලින් ආපු පුංචි මිනිස්සුන්ට මේ පාර්ලිමේන්තුවේ දොර ඇරුණේ අපේ අතිගරු ජනාධිපතිතුමා අපේ බැසිල් රාජපක්ෂ මැතිතුමා වර්තමාන අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ඒ අයගේ නායකත්වය නිසා. අද බලන්න ජනතා විත්ති පෙරමුණේ ඉන්න සෙට් එකමනේ ඉන්නේ. අලුත් මිනිහෙකුට ඔක තැනක් තියනවද? අර ලාල් කාන්තලා අනුරාධපුරේ ඉඳලා දැම්මා කොළඹට
පරදුනා. අපි තමයි කාලේ අවසන්
කළේ. කොළඹ ඉඳලා දැම්මා අනුරාධපුරේද පරදුනා. අන්තිමට එව්වා අපේ මහනුවරට. මහනුවරේ මොකද උනේ? තිබ්බ ටිකක් නැතුණා. ඒ නිසා ඒකෙත් නායකයෙකුට ගුණ නැගින්න දෙන්නේ නැහැ. ඔක තමයි ජනතා විත්ති පෙරමුණේ මේක. එඳ ඒ අය ගැන කියන්න ගියොත් අපිට කියන්න තියෙන පහුගිය කාලේ මහනුවර දිස්ත්‍රික්කයේ වෙච්ච සිද්ධීන්, හාරිස්පත්තුවේ කුණ්ඩසාලේ වෙච්ච සිද්ධීන් ඒවා අපි එකින් එක කියන්න ගියොත් අපිට කාලේ නැහැ. එඳ ගරු මන්ත්‍රීතුමනි, අද අපේ රට ජාතියක් හැටියට අද ලෝකේ නායකයන්ගේ ගෞරවයේ පාත්‍රයේ දින මේ මොහොතේ අපි ඔක්කොම
එකහවිලා
ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ගෙන යන මේ වැඩපිළිවෙලට ශක්තියක් දෙන්න පසු පෙළ මන්ත්‍රීව හැටියට අපි සූදානම් කියලා කියමින් මගේ කතාව අවසන් කරනවා. බොහොම ස්තුතියි.
ගරු ඉසාක් රහුමාන් ගරු මන්ත්‍රීතුමා විනාඩි 5ක කාලයක් ලැබෙනවා තුමාට.
ගරු සභාපතිතුමනි, අද දවසේදී මම මගේ ආදරණීය අනුරාධපුර දිස්ත්‍රික් ඡන්ද දීපු ජනතාවට ස්තුති කරන්න මේ වෙලාව මුලදී ගන්නවා. 2015 මහමැතිවරණදී මගේ ආදරණීය අනුරාධපුර රාජධානියේදී මගේ දිස්ත්‍රික් ජනතාව පළවෙනි වතාවට මාව උත්තරී සභාවට පත් කරලා ඇව්වා. එවාගම අවුරුදු හතරහමාර කාලය තුළදී රටේ තියපු ප්‍රශ්න ඔබ සියල දෙනාම දන්නවා. ඒ තියෙද්දිත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහා විශාල වැඩ කොටසක් කරලා ජනතාවත් එක්ක එකට ඉඳලා ඒ අනුව මගේ ආදරණීය අනුරාධපුර දිස්ත්‍රික් ජනතාව මාව මෙදාපාරේ මේ රාජධානිය තුරදී පළවෙනි ස්ථානට පත් කරන්න මට ඉතාම මහා විශාල ශක්තියක් මට ලබා දුන්නා. එනිසා මගේ ආදරණීය අනුරාධපුර දිස්ත්‍රික් මගේ ජනතාවට මම ඉස නමලා ස්තුතිය කරනවා. එවාග මගේ ආදරණීය දිස්ත්‍රික් ජනතාවට මෙරණකම් මම ණයගති කියලා මේ උත්තරිත සභාවලදී කියන්න මම සතුටු වෙනවා. එවාගම සභාපතිතුමනි, ගරු ජනාධිපතිතුමා, මෙහෙතකෙදී උපාධිධාරියුන් 50,000කට රැකියාව අවස්ථාවක් ලබා දීලා තියෙනවා. ඒ අතරදී 2020 දෙවැනි මාසේ 7 වෙනි දිනේදී පුවත් දන්වීම අනුව UGC වලින් අනුමත කරපු පිටරට කැම්පස් වලින් ඉගෙනගත්තු දරුවන්ටත් ඉල්ලීමක් කරන්න කියලා අවස්ථාවක් ලබා දීලා තිබ්බා. ඒ අතරදී සමස්ත ලංකාවම 3,748ක් ඉල්ලුම් පත්‍රය ඉල්ලුම් කරලා තිබ්බා. ඒ අතරදී මගේ ආදරණීය අනුරාධපුර දිස්ත්‍රික්කයේ දරුවන් 213ක් ඉල්ලීම්පත් කරුවා. ඒ සියලු දෙනාටම අවස්ථාවක් ඇති වුණා රැකියාව. ඒ රැකියාව අවස්ථාව ලබා දීලා ඒ අය වැඩත් බාරගත්තා. වැඩ බාර අරන් එතනින් පස්සේ මහමැතිවරණයක් ඇති වුණා. මේ මැතිවරණ කාලදී ඒ දීපු රැකියාව නවතා ගත්තා. නවතලා එතනින් පස්සේ UGC වලින් අනුමත වෙච්චි ඒ කැම්පස් වල දරුවන්ට පිටරට වලින් සර්ටිෆිකේට් ගත්තා කියලා එයාට රැකියාව අවස්ථාව නවත්තලා තියෙනවා. ගරු ජනාධිපතිතුමනි, ඒ දරුවා
විනාඩි 2ක් කාලයක්
විශාල පීඩනයට පත් වෙලා තියෙනවා. ඒ නිසා ඔබතුමාගේ කාර්ණික අවධානය යොමු කරලා ඒ දරුවන්ට රැකියාව අවස්ථාව ලබා දෙන්න කියලා මම ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා. ඒ අනුව තමයි මගේ ආදරණීය අනුරාධපුර දිස්ත්‍රික් කියන්නේ කුෂිකර්ම පළාතයක් අද දිනේදී බදුවක් ගේනවා. මේ කුෂිකර්ම අනුරාධපුර දිස්ත්‍රික්කේ මට අසතුටෙන් කියන වෙලා තියෙනවා. පහුගිය කාලවලදී කංගොන්නොත් අපේ රටට ආනායන කරුවා. ඒ වගේ නැතුව මේ අනුරාධපුර දිස්ත්‍රික්කේ වගා කරන ගොයි මහතුරුන්ගේ බඩඉරුඟු වී එවාගම තල මුං ඇට මේ සියලුම වගා කරන කාලවලදී ගැන්නන් නැතුව ඒ අයට හිතාම කරගන්න පුළුවන් විදියට ඔබ තමුන්නාසලට සභාපතිතුමනි ඉල්ලීමක් කරනවා. වගා කරලා ආදායමක් ඇති කරලා ඒ ආදායම ඇති කරලා ඒ ගොයි මහතුරුගේ නිෂ්පාදන වලින් සංවර්ධන කරන්න පුළුවන් විදියට කටයුතු කරන්න කියලා ඉල්ලීමක් කරනවා.
කාලය අවසන් වෙනවා
ගරු සභාපතිතුමනි. ඔබතුමාලට කියන්න තියෙන දෙයක් තමයි වගා කරන කාලවලදී අපි පහුගිය කාලවලදී කරපු වැරදි ආනායන කරගෙනව වගේ මෙදා කාල ගෙර නැතුව එව්වා නවත්තලා ගොයි මහතුරුන්ට නියමීම මිලක් ලබා දෙන්න කියලා ඉල්ලීමක් කරලා මට කාලය දීපු සභාපතිතුමනි ඔබතුමාට ස්තුතියි.